මීළඟට ගරු ගෙවිඳු කුමාරතුංග මහත්මයා විනාඩි 5ක් කාලයක්
දෙන්න. ලස්සන රුඩ මන්ත්‍රීතුමනි, අද සෙනසුරාදා දවසක නිවාඩු දවසක මේ ගරු සභාව කැඳවා ඉදිරිපත් කරන යෝජනාවේ හරය කුමක්ද? මේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ යෝජනා පිළිබඳ දැනුම් දීමේ මෙහි ඒ යෝජනාව අවසන් කරන්නේ මේ ආකාරයට. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය සියලුම අවසර මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. දැන් මේ තමයි අද කෙරෙන මේ යෝජනාවේ අවසාන වශයෙන් හරය. එතකොට අපි මුදල් ඇමති කිව්වම මේක නිකන් ගෞරවණීය ආකාරයකට දැනෙනවා. හැබැයි මුලසුන් මන්ත්‍රීතුමනි, මේ මුදල් ඇමතිතුමා කියන ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අඩුම වශයෙන් මේ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක්ද? මුදල් පිළිබඳ පරම බලය පාර්ලිමේන්තුවටයි මේ සභාවටයි කියමින් අපි කරන්නේ මේ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකුත් නොවන්නා වූ පුද්ගලයෙකුට තීන්දුව තීරණ මුදල් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීමට යෝජනා සම්මත කරන්නද මේ නිවාඩු දවසක පාර්ලිමේන්තුව කැඳෙවි. ඊළඟට කාටද මේ බලය ලබා දෙන්නේ? මේ රටේ විශාලම මුල්‍ය වංචා සිදු වන විට ආණ්ඩුවේ නායකයා කවුද? 2003 වැට්බදු වංචාව සිදු වන විට මේ රටේ අග්‍රාමාත්‍යවරයා කවුද? 2015 මහ බැංකු බැඳුම් කර හොරකම සිදු වන විට ආණ්ඩුවේ නායකයා කවුද? එතකොට 2015 සිටන් මේ ආණ්ඩු පක්ෂේ වාඩි වෙලා සිටින ඒ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීදුර ලබා ගැනීම සඳහා ජනමතයේ ගොඩනැගුවේ බැඳුම් කර හොරාව පරද්දමු කියන තේමාව යටතේ. එසේ ය වූ පුද්ගලයාට මුදල් පිළිබඳ සම්පූර්ණ බලතල දෙන්න යෝජනාවක් සම්මත කරන්න අද ඒ අය අත්පුස්සන්න යනවා. හරි අපූරුයි. දැන් මේ බලතල ලබා දෙන්නේ කටයුතු කරන්නේ කුමක් සඳහාද? දැන් මේ සියල්ල ණය ප්‍රශස්තකරණය වශයෙන් හඳුන්වන යෝජනාවලියෙන් කරන්න හදන්නේ කුමක්ද? 100% අගයට වඩා ඉහළ ගොස් ඇති ජල දාතික නිෂ්පාදනයට රාජ්‍ය ණය අනුපාතය 2032 තව අවුරුදු 7කට පසු 95% සීමාවට ගෙන ඒමට. මීට පෙර මේ අනුපාතය දළ ජාතික නිෂ්පාදනයට රාජ්‍ය ණය අනුපාතය 100% ඉක්ම වූයේ කවුරුන් මේ රට පාලනය කරද්දිද? ඒ නැවතත් අද ජනාධිපතිව සිටින ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ 2014 ආණ්ඩුවේදී නොවේද? එදා දළ ජාතික නිෂ්පාදනය රජයේ ණයට අනුපාතය 102.5ක් වුණා. දැන් මේ අනුපාතය 2009 වෙන විට මේ කිසිම ප්‍රශස්තකරණයක් නැතුව 86.2 දක්වා අඩු කිරීමටත්, 2014දී 72.3 දක්වා අඩු කිරීමටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ පැවිත් රජයන් සමත් වුණා. නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යහපන් රජය යටතේ 2015 සිට 2018 අවසානය වෙන විට සිදු වූ කුමක්ද? 72.3% වූ මේ ප්‍රතිශතය නැවතත් 86.9 දක්වා වැඩිවීම නෙවෙයිද? දැන් මේ ආකාරයට අපේ රට ණය සාගරයක ගිල්ලීම සඳහා දිගින් දිගටම කටයුතු කරපු පුද්ගලයෙකුට අපේ රට ණයභාවයෙන් මුදා ගැනීම සඳහා මේ එතුමාම කියපු පාර්ලිමේන්තුව බලවත් කිරීමේ යෝජනාවන්ට සහ මුලින්ම පටහැනිව මුදල් ඇමති ධුරය සාක්කුවේ දමාගෙන සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සියලු බලතල සියලුම පියවර ගැනීමට අවශ්‍ය බලතල ලබා දීමට පනතක් සම්මත මේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්නලු. දැන් ඊළඟට අපි සලකා බැලුවොත් එහෙම කාගෙන්ද මේ ණය ප්‍රශස්තකරණය කිරීම සඳහා මුදල් අය කරගන්න හදන්නේ? නැත්තම් කප්පාදුවට ලක් වෙන්නේ කවුද? තමන්ගේ ශ්‍රමය මත තමන් ඉපි වූ මුදලින් දායකත්වයේ දීලා තියෙන සේවක අර්ථසාධක
තුමාගේ විනාඩියක කාලයක් තියෙනවා.
එතකොට මේ කාරණය තුළ මේ සභාවේ කියුණා සුරාබදු කෝටි 642ක් අය කරගෙන නැහැ කියලා. ඒ ඔවුන්ගේ පාරිභෝගිකයෙන් අය කරගෙන තියෙන ඔවුන්ගේ මුදල් නෙවෙයි, ඔවුන් අය කරගෙන තියෙන මුදල් තමයි මේ අය නොකර ඉදිද්දී අහිංසක තමන්ගේ ශ්‍රමය මත ඉපි වූ මුදලින් දායකත්වයේ සපයා ඇති සේවකත්ව සාධකර මුදලෙන් මේ මුදල අය කරගන්න යන්නේ. ඊටත් අපෞරුම කාරණය තමයි මේ කප්පාදුව නිසා සේවක අත්සාධක අරමුදලට සිදුවන බලපෑම කුමක්ද කියලා ඇහුවම ඊයේ සේවක අත්සාධක අරමුදලේ අධිකාරියතුමත් මුදල්කාරක සභාවේදී කිව්වේ ඒ ගැන තාම ගණනය කිරීම කරලා නැහැ. අපි යෝජනාව දැක්කේ අද. සේවක භාරකාර අරමුදලේ අධිකාරියතුමා කිව්වේ මම මේ යෝජනාව දැක්කේ මුහුණු පොතේ. මම මේ ගැන මුකුත් දන්නේ නැහැ. එතකොට අපිට අහන්න වෙන්නේ මහබැංකුවේ අධිපතිතුමා, ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා. මේ
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන කාලය අවසානයි.
මේ යෝජනාවන් ඉදිරිපත් කරන්නේ ගණනය කිරීම වලින් තොරවද? දැන් 2032 දී මේ ප්‍රශස්තකරණයක් කරා යන බව කියන්නේ කවර ආකාරයේ ගණනය කිරීම නැත්තම් පුරෝකථනයක් නැතුවද? ඒ නිසා මේ රටට බොරු කිරීම නවත්තන්න මේ අද කරන්නේ බොරු කරලා හොරකමක් අනුමත කිරීමට යන්නේ. දැන් අවසන් කරනවා. 100ට පහුගිය දවස්වල අපි දන්නවා මුදල් වල මේ ආයෝජන වලට බැඳුම් කරවල මේ භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජන වලට 124කට වඩා පොලියක් ලැබුණා. එතකොට එවැනි පොලියක සේවක අත්සාධක අරමුදල් ආයෝජනය කළා තියෙනවා නම් 124ක පොලියක් ලැබෙද්දී මේ කරන්නේ කියන්නේ ඉදිරි අවුරුදු 3දී 112යි ප්‍රතිලාභ දෙන්නේ කියලා. ගිය වසරේදී මහ බැංකුවේ සේවක අත්සාධක අරමුදලට 129ක ප්‍රතිලාභ ගෙවලා තියෙද්දි තමයි මේ රටේ අහිංසක අසරණ ජනතාවගේ මුදල් ඔවුන්ට ලැබිය යුතු ප්‍රතිලාභ නොදී මේ මංකොල්ල කන්න හදන්නේ. අද මේ ගරු සභාව කියන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. අවසන් කරනවා. නිවාඩු දිනයක පාර්ලිමේන්තුව කැඳවලා බොරු කළා, බොරු කියලා හොරකමක් අනුමත කරන්න අත්ඔසවන්න කියලා අපෙන් ඉල්ලා සිටිනවා. අත්ඔසවන අය මගේ ආගමන අපාගත විය යුතුයි.
මීළඟට ගරු සංජීව ඉදිරිපාන මන්ත්‍රීතුමා විනාඩි 10 කාලයක්.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ගෙවිඳ කුමාරතුංග ගරු මන්ත්‍රීතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මට හිතෙනවා මේ මම කියන්න හදන කතාව එහා සමාන මතයන් දරන තැන්වලට තේරුම් ගන්න පහසු වෙයි කියලා. ගරු සභාපතිතුමනි, මේ ලෝකේ රටවල් ණය ගන්නවා ප්‍රධාන හේතු තුනක් මත. එකක්, රාජ්‍ය අයවැය පරතරය සමනය කරගන්න, රටේ ආර්ථික අවපාත සමනය කරගන්න. තුන්වෙනි හේතුව තමයි මහ පරිමාණ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්. 90 දශකයේ අගභාගයේ පහුවන විටත් ගරු සභාපතිතුමනි, අපේ රටේ විදේශ ණයවලින් වැඩිම ණය ප්‍රමාණය තිබුණේ සහන ණය. සහන ණය කියන එක තේරුම් ගන්න ලේසියි. මෙන්න මේ නිර්ණායක තුන ඇතුළේ විග්‍රහ කරගත්තාම සහන ණයවල පොලිය බොහෝ විට 1%ක් නැත්නම් ඊටත් වඩා අඩු තැනක තිබුණේ. ඒ වගේම ගෙවීමට ලැබෙන කාලය ඉතාම දීර්ඝයි. ඒ විතරක් නෙවෙයි, ඊට පෙරගත් ණයවලටත් පසුව ලැබෙන සහන පවා මේ ණය සහනවලදී ලැබෙනවා. නමුත් 90 දශකයේ අගභාගය පහුවෙනවත් එක්කම ක්‍රමිකව ලංකාවේ වාණිජ ණය නැත්නම් හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වොත් වැඩි පොලියට ගන්න ණය වැඩි වෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට හිතන්න පුළුවන් මේක කාගේ හරි වරදකින් සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් කියලා. නමුත් මේකේ තියෙන ඇත්ත විද්‍යාත්මක හේතුව තමයි අපේ රට 997 වෙනකොට පහළ මැදි ආදායම් රටක් බවට පත් වෙනවා. මැදි ආදායම් රාජ්‍යයක් බවට පත් වුණාම බහුපාර්ශ්වික සහ දිවිපාර්ශ්වික සහන ණය ගන්න රටකට අවස්ථාව ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. මෙන්න මේ හේතු සාධකයේ මත තමයි ලංකාවේ සහන ණය අභිබවා ක්‍රමිකව වැඩි පොලි වාණිජ ණය ඉදිරියට එන්නේ. 2007 වෙනකොට අපි ISP සමග ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කර සංකල්පයත් සමග ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් ණය ගන්න තැනටම මේ කතාව දුරදිග යනවා. මේක තේරුම් ගන්න තියෙන හොඳම දත්තයක් මම කියන්නම් ගරු සභාපතිතුමනි. 2004 වන විට ලංකාවේ සමස්ත විදේශ ණය අතරින් 102.5% වාණිජ ණය තිබුණේ 2004. ඊට අවුරුදු 15කට පස්සේ 2019 වන විට ලංකාවේ සමස්ත ණය අතරින් 56%ක්ම වාණිජ ණය. මේ ණය ගත්ත ප්‍රධානම ආණ්ඩු දෙකෙන් එකක් මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා අගමැතිකම කරපු අද විපක්ෂයේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති දුරේ දරුව යහපාලන ආණ්ඩුව විසින් ගත්ත ණය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ මේ විදේශ ණය කතන්දරයට අදාළව ඉතාම බරපතල චෝදනා ගණනාවක් මහින්ද රාජපක්ෂ පාලන සමයේට ගොඩනගලා තියෙනවා. විශේෂයෙන් මේ චම්පික ඇමතුමත් ඉන්නවා, එතුමාට එහෙමත් මන් දන්නවා. ඒ ගැන එතුමාට අනන්‍ය විග්‍රහයක් තියෙනවා. නමුත් මං විශ්වාස කරනවා මේ මතුවන තර්ක අතරින් විශාල ප්‍රමාණයක් අතාර්කිකයි, ඒ වගේම අවිද්‍යාත්මකයි. ගරු සභාපතිතුමනි, විසිවන සීවසේ මුල්කාර්තුවෙන් පස්සේ ලෝකය ආර්ථිකයයි දේශපාලනය එකට මුසු කරපු අලුත් විෂය සංකල්පයක් කතා කරන. ඒක අපි විෂයක් විදියට හදාරන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව කියලා. මේක හරියටම නිර්මාණය වන්නේ 930 ලෝක ආර්ථික අර්බුදයට උත්තර හොයන්න දරන උත්සාහයත් එක්ක. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයසයි ආර්ථික ප්‍රතිපත්තිය මෙන්න මේ ආර්ථිකයේ දේශපාලන ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත මත විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. ඒ අනුව ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ ආර්ථික ප්‍රතිපත්තිය සංකල්පයක් විදිහට ආරක්ෂණවාදී නිදහස් වෙළඳපළ ප්‍රතිපත්තියක් සහිත පශ්චාත් යුද සමයක යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවය දුන්නු ආර්ථික මොඩලයක් විදිහට අපිට සංකල්පී වශයෙන් මේක අඳුනගන්න පුළුවන්. ලංකාවේ ආර්ථික යුග අපිට අඳුනගන්න පුළුවන් කිහිපයක්. පළවෙනි එක සෝල්බරි කොමිෂන් සභාවෙන් නැතිවෙන ආර්ථික වෙනස. ඊට පස්සේ 947-56 ආණ්ඩු DS සේනානායක ඩඩ්ලි සේනානායක ජෝන් කොතලාව ළඟමැතිකම් කරනවා. 56-65 වෙනකම් මැතිනි බණ්ඩාරනායක මහත්තයයි මේ රටේ ආණ්ඩු කරනවා. 65-70 වෙනකම් යලි ඩඩ්ලි සේනානායක අගමැතිතුමා UNP වෙනුවෙන් ආණ්ඩු කරනවා. ඊට පස්සේ 77-77 යලි මැතිනි, 77 JR ජයවර්ධන මැතිතුමා. එතෙන් සිට 2005 වෙනකම් එක්තරා සමාන ආර්ථික මොඩලයක් මේ රටේ තිබුණේ. ඒ අතර මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය ඒ යුගයේ තුල ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතිවලට එල්ලවන චෝදනාවක් තමයි මේවා ඵලදායි නොවන ව්‍යාපෘති කියලා. මේක න්‍යායාත්මකව මේ අදහස හරියටම ඉදිරිපත් කරන්නේ නැහැ චෝදනා කරන අය. මං හිතනවා මේ කියන්න උත්සාහ කරන්නේ ඒ යුගයේ තුල ඉදිකල මේ විදේශ ණය මත කළ ජාතික සංවර්ධන ව්‍යාපෘති මේ නන් ට්‍රේඩබල් නැත්නම් වෙළඳමය නොවන ව්‍යාපෘති කියන තර්කය තමයි මේ ගේන්න උත්සාහ කරන්නේ. එක අතකින් කතාව හරි. මේ ඇතැම් ව්‍යාපෘති ඍජු ලෙසම වාණිජමය ප්‍රතිඵල එකවර ලබා දෙන ව්‍යාපෘති නෙවෙයි. ඒ මත තමයි මේ ඵලදායි බව පිළිබඳව මේ තර්කය ගොඩනගන්න එයයි උත්සාහ කරනවා ඇත්තේ. හැබැයි යුද්ධය අවසන් වන විට ගරු සභාපතිතුමනි, මේ රට තිබුණේ කොතනද? යුද්ධ ඉවර වෙනකොට අපේ රටේ උතුරු නැගෙනහිර සංවර්ධනයේ ඉර එළිය දැකලම නැහැ. මට මතකයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියනවා ඒ නැගෙනහිර පළාතේ උතුරු පළාතේ පාලම් වෙනුවට තිබුණේ පාලම් පාරු. උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි යුද්ධ ඉවර වෙන විට ගොවියට වතුර ටික නැහැ, ගමට ලයිට් නැහැ, රටේ තැන් ගණනාවකට දුරකථන නැහැ, කොළඹ වරාය ඉඩ නැහැ, හයිවේ නැහැ, රට යාකරන මාර්ග පද්ධතියක් නැහැ, දශක ගණනාවක් කතා කරපු හම්බන්තොට වරාය හදලා තිබුණේ නැහැ, පාසල්වල දරුවන්ට විද්‍යාගාර පහසුකම් නැහැ, බොන්න වතුර ටික නැහැ. මෙන්න මෙහෙම රටක් තමයි යුද්ධෙන් පස්සේ ඉතුරු වෙන්නේ. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ තේරුම් ගන්නවා දිනූ සාමයේ විසින් නිරුත්සාහිකව රටක් සංවර්ධනය වෙත අරගෙන යන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි එතුමා මේ උත්සාහය දරන්නේ. එතුමා තේරුම් ගන්නවා රටවටේ මුහුත දිබ්බට, නුවර එළිය මල් පිපුණට රාජ්‍යයේ දේශගුණයේ සෞම්‍ය වුණා කියලා රටක ජාතිකාර්ථික උඩ යන්නේ නැහැ. ඒ නිසා එතුමා තේරුම් ගත්තා වෙළඳපළ ආර්ථිකයකට උමනා මූලික පහසුකම් ටික මේ පොළොව මත ඉදිකොළොත් පමණයි අපිට අනාගතයක් තියෙන්නේ. ඒක ඒ මොහොතට අදාළව අර මම මුලින් මතු කළ විදියට නන් ට්‍රේඩබල් කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි මේ ආර්ථිකයට අදාළ මැච් එක ගහන්න නම් මේ පිච් එක හදන එක තමයි මහින්ද රාජපක්ෂ තමන්ගේ ආණ්ඩු කාලය තුල කළේ. ඉතින් ඒක මේ විදේශ ණය කලඹේ තියෙන අර්බුදයට හේතුව ඒ යුගයේ කියන තර්කය. ඒකයි මං කිව්වේ දේශපාලන ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්ත මත පැහැදිලිවම මේවා වැරදි දේශපාලන මතයක්. ඉතින් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් එහෙනම් මොකක්ද උනේ?
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙක කාලයක්
මම ඉවර කරනවා ගරු සභාපතිතුමනි. මම මෙන්න මේ කාරණේ කියලා ඉවර කරනවා. රට ඉදිරියට යමින් තිබෙද්දී මේ ඇදවැටීමට හේතු සාධක නිර්මාණය වෙච්ච තැන කවුරුත් අමනාප වෙන එකක් නැහැ, උනත් ගැටලුවකුත් නැහැ. එකක් තමයි යහපාලන ආණ්ඩුවේ වැරදි ආර්ථික පිළිවෙත මේ ගිය ගමනට බලපෑවා. එක සංකේතාත්මකව මත්තල එයාපෝට් එකේ වී ගබඩා කරපු එක මේ අපි පෝට් සිටි එකේ ෂී ජින්පින් ඇවිල්ලා තියපු මුල් ගල ගලවල විසි කරපු එක වගේ ඉතාම අවිද්‍යාත්මක සංකල්ප ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ. ඊට පස්සේ ඒක මම බරපතලම සිද්ධියක් විදිහට ගන්නෙ නැහැ. නමුත් පොදුවේ ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි අපේ රටට විදේශ ආදායම් වෙන දොරවල් පහෙන් හතරක් සම්පූර්ණයෙන්ම පාහේ වැහෙනවා. අපනයන ආදායම් පමණයි අපිට අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ඒකත් දැඩි ආයාසයකින් එහෙම අරගෙන ගියේ. ඊට පස්සේ අපිට තියෙන විදේශ ආදායම් මාර්ග වැහෙනවා. ලෝකයේ ශ්‍රේණිගත කිරීම ආයතන අපිව පහළට දානවා. අපිට අලුත් ණයකට යන්නත් බෑ. ගත්ත ණය ගෙවන්නත් බෑ. තිබිච්ච ඩොලර් වලින් ණය ගෙවුවා සහ ආනයන සිදු කිරීම සිද්ධ කළා. මේ මත අපි රටක් විදිහට ඉතාම නරක තැනකට වැටෙනවා. මෙන්න මේ ඇදවැටීමට පිළිතුරු හොයන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අපිට ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබුණා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව. අපි මේක ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ප්‍රශ්න කළා. අංක 1 මේ රටේ මිනිස්සුන් බැංකුවේ සල්ලි දාලා තියෙනවා. තැන්පත් මුදලට හානියක් තියෙනවාද? මහ බැංකුව මුදල් අමාත්‍යංශය පැහැදිලිවම කිව්වා නෑ කියලා. අපේ දෙවනි ප්‍රශ්නේ තැන්පත් මුදලට දැනට ලැබෙමින් පවතින පොලියට බලපෑමක් තියෙනවද? ඒ අය කිව්වා කිසිදු බලපෑමක් නෑ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ අපි ඇහුවා අරමුදල ඇතුළු මේ පොදු අරමුදල් වලට බලපෑමක් තියෙනවද කියලා. ඒ අය ඉතාම නිශ්චිතව විශ්වාසෙන් කිව්වා එහෙම බලපෑමක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ පදනම මත මේ වැඩපිළිවෙලට පෞද්ගලිකව මන්ත්‍රීවරයෙක් විදිහටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නෙක් විදිහටත් මම මගේ සහයෝගය ලබා දෙනවා. අවසන් ඉලක්කය මේ රටේ සමස්තයේ යහපත වෙනුවෙන් නිසා.
සුදි මිලනගරු චන්දිම විරකොඩි මැතිතුමා විනාඩි 9ක කාලයක්.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ ආර්ථික බිඳුවට වැටිලා ජනතාවට ජීවත් වෙන බැරි මට්ටමට ගෙනල්ලා ඒ බිඳුවට වැටිච්ච ආර්ථිකය ගොඩනගන විදිය විපක්ෂයෙන් දිගින් දිගටම කියද්දි ඒ පිළිබඳව තුට්ටු දෙයකට ගණන් ගන්නේ නැතුව කල් මරලා අවසානයේ ඒ තීන්දුව ගත්ත කැබිනට් මණ්ඩලය ඉතුරු කරලා ජනාධිපතිවරයා පැනලා ගිහිල්ලා නව ජනාධිපතිවරයෙක් ගෙනල්ලා දැන් IMF එකට රටේ වැඩපිළිවෙල බාර දුන්නා. අපිත් මුල ඉඳලා දිගින් දිගටම කිව්වා IMF එකට IMF එක හැරෙන්න විකල්පයක් නැහැ කියලා. හැබැයි IMF එක හැරෙන්න විකල්පයක් නැහැ කිව්වට අපි දිගින් දිගටම කිව්වේ ඒ IMF එකත් එක්ක කරන ගනුදෙනුව ජනතාවට වග කියන ජනතාවට ප්‍රශ්නයක් නොවන ගනුදෙනුවක් විය යුතුයි කියලා. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද අසාධාරණව කිසිදු හේතුවක් නැති හඬක් නැති කණ්ඩායම පිට වගකීම පටලවලා අනෙකුත් සියලු කණ්ඩායම් බේරිලා ඉන්නවා. ඉස්සෙල්ලම බයක් තිබුණා බැංකු සම්බන්ධව. අපි බැංකු කඩා වැටුණොත් මේ රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙනවයි කියන එක අපි පිළිගන්නවා. බැංකු පැත්තකට දැම්මම සම්පූර්ණයෙන්ම බැංකු මේ වගකීම දැරීමෙන් ඉවත් කරලා තියෙනවා. නමුත් බැංකුවක් රීෆයිනන්ස් කරන ක්‍රමවේදයන් තියෙනවා. බැංකුවකට ඒ වගකීම යම්තාක් දුරකට පැවරීමට කිසිදු ආකාරයකින් බැලුවේ නැහැ. මොකද බැංකුවල ඉන්න ඒ අයිතිකාරයෝ, මොකද බැංකුවලට ලාභයක් ආවොතින් ඒ ලාභය ප්‍රතිලාභ ටික එන්නේ තැන්පත්කරුවන් මිලියන 54ට නෙමෙයි, එන්නේ බැංකුවේ ෂෙයාර් හෝල්ඩර්ස්ට අයිතිකාරයන්ට. බැංකුවේ අයිතිකාරයන්ට පුළුවන් වුණා තමන්ට මේකෙන් ගැලවෙන්න මිත්‍රත්වයේ මත. ඉන අනතුරුව අපේ ප්‍රයිමරි අපේ ඉන්නවා බැඳුම් කර හිමිකරුවන් පෞද්ගලික බැඳුම් කර විශාල පොලියකට ලබාගත් උදවිය මේ රටේ, මං හිතන්නේ අපේ මුදල් ඇමතිතුමාලා හැමදේනාව දන්නවා, මේ රටේ තිබිච්ච ලොකුම කතාව විපක්ෂයේ ආණ්ඩු පක්ෂය ඉන්න ප්‍රධාන අපේ රාජ්‍ය මුදල් ඇමතිවරු දෙන්නගේ ඇතුළු කටේම තිබුණේ මොකද්ද? බැඳුම් කර මගඩිය. මේ බැඳුම් කර මගඩියට අදාළ වෙන කණ්ඩායම 120 ගණන් වලට බැඳුම් කර අරගෙන රටට රජයට ණය දෙන ඒ මිත්‍ර කණ්ඩායම පැත්තකට කරලා තියෙනවා. ඒ කණ්ඩායමට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කණ්ඩායමට අද පුළුවන් වෙලා තියෙනවා ඊට එහා ගිහිල්ලා දැන් ඒ කණ්ඩායමේ ප්‍රධානියා ඉන්නේ. දැන් මට කිව්වා මේ මං අහගෙන හිටියා මේ රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කියනවා මහා බැංකුවේ ඉන්න කට්ටිය කියන දේ ඒ විදිහටම විශ්වාස කරන්න ඕන කියලා. අපි විශ්වාස කරනවා මේ වර්තමාන මහා බැංකුව අධිපතිතුමා හොඳ කෙනෙක්. හැබැයි මහා බැංකුවේ හිටියේ කවුද? මහේන්ද්‍රන්. මේ මහේන්ද්‍රන් හිටපු මහා බැංකුව පිළිබඳව අපි කතා කරන්නේ. ඒ වගේ නිලධාරිනුත් නැත්තේ නෑ. දැන් අද වෙනකොට යම්කිසි දැන් මේ දාශරි ජයසේකර මැතිතුමා පෙන්නුම් කරා විදේශ බැඳුම් කර සම්බන්ධව ඒ සීමාවන් කලින් එළිදැක්වීම තුළ විදේශ බැඳුම් කර පිළිබඳ ඩීල් කරන උදවිය එයි වාසිය මේ මොහොතේම ලබාගෙන තියෙනවා. දැන් රටේ අපි කිව්වේ නෑ බැංකුව අහලා රට වහලා ප්‍රශ්නයක් ඇති වෙයි කියන එක අපි දැනගෙන හිටියත් අපි රටේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා වගකිය යුතු විපක්ෂයක් හැටියට කියන්න ගියේ නෑ. නමුත් විදේශ වෙළඳ පොළ වහලා නෑ. ඒ පිළිබඳව මේ නොදැනගත යුතු දේවල් එලිකිරීම තුළ අද මේ මොහොතෙත් යම්කිසි කණ්ඩායමකට වාසියක් ඇති වෙනවයි කියන එක අපි දකිනවා. ඉතින් EPF එකත් බැඳුම් කර මගඩිය නිසා පහුගිය කාලේ EPF තැන්පත්කරුවන්ට ප්‍රශ්න ඇති වුණා. මේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු පිළිබඳව ඔබතුමාලා දන්නවා. ඒ කාලයක් තිස්සේ ඇතිවෙච්ච කොටස් වෙළඳපොළ මැනිපුලේට් කිරීම තුලින් මේ රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ යම් කිසි කණ්ඩායමක් වාසි ලබා ගැනීම තුලින් තැන්පත්කරුවන්ට විශාල ප්‍රශ්න ඇති වුණා. එවන් තත්ත්වයක් තුල මේ හඬක් නැති කණ්ඩායමට හඬක් නැති තැන්පත්කරුවන්ට ඒ අයට තීන්දුව ගන්න බෑ. අපිට ඇත්තටම මහජන නියෝජිතයෝ හැටියට කම්පා වුණා. අපි මුදල් කාරක සභාවේ සභිකයන් හැටියට හිතා ගන්න බැරි වුණා. EPF එක ETF එක නියෝජනය කරමින් මුදල් කාරක සභාවට පැමිණි නිලධාරීන් ගෙන් ප්‍රශ්න කරාම EPF එකට විය හැකි ඔබතුමා තිටිය මුලාසරාට මන්ත්‍රීතුමනි ප්‍රශ්න කරාම විය හැකි හානිය හෝ පාඩුව හෝ ලාභය ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරන්න කියලා එයා කිව්වා. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. වෙන්න පුළුවන් මොකද්ද කියන එක අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ පාස් කරාට පස්සේ. මොකද අපිට කිව්වේ රටට කියන්නේ ලෝකෙට කියන්නේ මේ කැපවීම කරන්නේ ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් වොලන්ටරි කියන වචනේ පාවිච්චි කරේ. කොහෙද මේ නීතියට අනුව වොලන්ටරි එකක් තියෙන්නේ? මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයට EPF එක ETF එක ක්‍රියාත්මක විය යුතුයි. ඒකයි මේ රටේ නීතිය. එතකොට මෙතන බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ මේ තියෙන්නේ මේ සල්ලි කාගේද? රජයේ සල්ලිද? රජය මිනිසුන්ට පිනට දෙන දේවල්ද? මේ EPF එකේ ETF එකේ තියෙන්නේ දාඩිය මාංශයෙන් අවුරුදු 18 ඉඳන් වැඩ කරපු කළලා මිනිස්සු තමන් උගේ උපයමෙන් ඉතිරි කරගත්ත මුදල් තමන්ගේ සේවා දායකයා
ඔබතුමාට විනාඩි දෙකක කාලයක්
සේවකයා වෙනුවෙන් ලබා දීපු මුදල් මේ තැම්පත් කරපු දේවල් මේ ට්‍රස්ට් එකක් විතරයි රජය කරන්නේ. මේවා බලා ගැනීමක් මේ පන්සලේ පින්කටේ කඩපු වගේ වැඩක්. ගරු මූලාශ්‍රාරු මන්ත්‍රීතුමනි එහෙම දන්නේ නැතුව දැන් අද විවිධ දේවල් කියනවා. දැන් අද වෙනකොට මේ යෝජනාවලිය ක්‍රියාත්මක වෙන්න නම් මහා බැංකු පනත පිළිබඳ පනතේ සංශෝධන එන්න ඕන. එහෙම නේද මුදල් ලැබතුවා? ඒ වගේම මේ යෝජනාවලිය ක්‍රියාත්මක වීම සඳහා ඩෙට් සේෆ්ටි සම්බන්ධ පනත එන්න ඕන. ඒ 52ම නැහැ. ඒ මේකේ අඩුම ගානේ දූෂණ වංචා පිළිබඳ පනත කරලා නැහැ. මේ ඔබතුමාලා ගෙන දෙන්නම් කාසි මේක නිකන් අර මේ මේ අර බඳින්න කලින් මනමාලිට යහන්ගත වෙන්න කියලා ආරාධනා කරන වගේ වැඩක්. තමුන්නාංශලා අවශ්‍ය කරන ප්‍රතිපාදන නීතිමය ප්‍රතිපාදන ලබා දෙන්නේ නැතුව තමුන්නාංශලා තීන්දුව කරනවා. අපිට කියනවා අත උස්සන්න මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානිය
මන්තුමා අවසන් කරන කාර්ය අවසන්යි.
ඉතින්
ඔබතුමාගේ කාර්ය අවසන්යි.
මොකද්ද දැන් ඡන්දේ දෙනවද නැද්ද කියන එකට හේතු මම මේ කියන්නේ.
මන්තුමා අවසන් කරන්න කාර්ය අවසන්යි.
ඔබතුමාගෙන් මං යව්වා ආරක්ෂක නිලධාරීන් අනවශ්‍ය විදියට වියදම් කරනවා ඒව ගැන මොකද්ද කියන්නේ කියලා. ඔබතුමා මොකද්ද කිව්වේ? මුදල් රටේ වැඩ බලන මුදල් ඇමති කිව්වා මට පුළුවන් මේ වැඩිහිටි දීමනාව ගැන කතා කරන්න. ආරක්ෂක මුදල් ගැන මට කතා කරන්න බෑ. ඉතින් ඒ වගේ මූල්‍ය විනයක් පිළිබඳව මේ රටේ වගකීමක් දෙන්න බැරි මුදල් අමාත්‍යවරයෙක් නම් මේ රටේ ඉන්නේ. අපි කොහොමද ජනතාව වෙනුවෙන් වගකීමක් අරගෙන ඡන්ද දෙන්නේ? ඒ නිසා මේ රටේ දුප්පත් අහිංසක හඬක් නැති මිනිස්සුන්ගේ තියෙන එකම ඉපයීම නැති කරන්න, ඒ ඉපයීමෙන් තවදුරටත් සෙල්ලම් කරන්න උත්සාහ කරන මේ සෙල්ලක්කාර ආණ්ඩුවට ඒ කටයුත්ත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි. මීළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, දැන් ආණ්ඩුව අලුත් තර්කයක් ඉදිරිපත් කරනවා මෑතක ඉඳලා. ගිය අවුරුද්දේ තත්ත්වයයි මේ අවුරුද්දේ තත්ත්වයයි සංසන්දනය කරනවා. මම ආණ්ඩුවට කියන්නේ ගිය අවුරුද්දේ 2019 තත්ත්වයයි වර්තමාන තත්ත්වයයි සංසන්දනය කරන්න කියලා. ආසයි පොළොව වගේ 2019 තිබ්බ තත්ත්වය අද සිහිනයක් වගේ. It's like a dream. සෑම ශේෂ්ත්‍රයක්ම ඉතාමත් හොඳ මට්ටමින් පවත්වාගෙන ගියා. නමුත් අද අපේ රටේ සෑම ශේෂ්ත්‍රයක් වගේම ඇදවැටලා තියෙනවා. ඉතින් දැන් මේ ජාත්‍යන්තර බොල්ල අරමුදල අපි 16 වතාවක් ගියා ගරු මන්ත්‍රීතුමනි. නමුත් ඒ 16 වතාවෙම මේ අරමුදල ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බේ නැහැ. මොකද මේක රජයේ ප්‍රතිපත්තිය, ගාවන් පොලිසි. රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ ගනුමත කරන්න ඕනේ නැහනේ. නමුත් මේ අවස්ථාවේදී මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ලොකු ෂෝ එකක් දානවා. දැන් ආණ්ඩුව නෑ ගෙවන්න ඇති නිසා කැෂි නෑ නැත්ේ සල්ලි තියෙනවා. ඉතිමණ කරා යනවා. නමුත් ඔබතුමා දන්නවා නීති ක්‍රමයේ කැටියට නෑ ගෙවන්න පටන් ගත්තයින් පස්සේ ගිය අවුරුද්දේ තිබ්බ තත්ත්වයට බොහෝ දුරට පත් වෙන ඉඳී තියෙනවා. ඉතින් අපි ඒක ගැන පරිස්සම් වෙන්න ඕන. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ අපිට අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 6ක් $6 billion ගෙවන්න ඕන ණය. පස්සේ නව ජනාධිපතිතුමා පත් වුණායින් පස්සේ එතුමාගේ කතාවෙම කිව්වා මොකද පසුගිය කාලේ ආයිත් ණය ගත්තා 2029 වෙනකන් මේ ණය ගෙවන්න ඕනේ කියලා. දැන් මේ ණය ප්‍රතිවිගත කරුවායින් පස්සේ 2032 දක්වා අපිට ණය ගෙවන්න වෙනවා. ඉතින් ආණ්ඩුවේ මන්ත්‍රීවරු හිතනවා දැන් ණය ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් මේක ප්‍රමාද කරලා තියෙන්නේ. ප්‍රමාද කරනවා විතරයි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිවක් අඩු වෙලා නැහැ. කර්මාන්ත ශාලාව වහගෙන යනවා. අනිත් එක මේ ණය ප්‍රතිවිගත කිරීමට අපේ ප්‍රධාන මතය තමයි මේ බර. මේ ණය ප්‍රතිවිගත කරනකොට ආර්ථිකයට බරක් එනවා. ඒ බර බෙදී යන විදියට හදන්න ඕන. නමුත් මේක බෙදලා නැහැ. මේ සම්පූර්ණ බර දාලා තියෙන්නේ අර්ථසාධක අරමුදලට. ඒ වගේම විශ්‍රාම මැටු අරමුදල් වලට සම්පූර්ණ බර. අද උදේ ඉඳන් කතා කරපු മന്ത്രി පෙන්නවා 140ක බරක් එනවා. ඒ බර දරා ගන්න වෙන්නේ මේ කම්කරු ජනතාවට. අද වතු කම්කරුවේ කොච්චර ඉන්නවද මේ රටේ? ඇංගලුම් කර්මාන්ත ශාලාවල අය අහිංසක අය. ඒ අයට තමයි මේ බර දරා ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ දැන් රට බංකොලොත් කරමු කට්ටිය රට කොට දාන්න හදනවා. ඕක කරන්න පුළුවන්ද? ආණ්ඩුවයි භාණ්ඩාගාරයයි මහා බැංකුවයි තමයි එක්ක වෙලා මේ රට බංකොලොත් කෙරුවේ. අපි 2019 බාර දෙනකොට ඇමරිකාන් ඩොලර් බිලියන 7.8ක් එක රට බාර දුන්නේ. ඒක 2022 මැයි මාසයේ වෙනකොට 20 මිලියන් ඩොලර්ස් වලට අඩු වුණා. මගේ චෝදනාව මේකයි. පාර්ලිමේන්තුවට කිසිම දඩුවම් දීමක් කෙරුවේ නැහැ. අපි ප්‍රශ්න අහලා තමයි ඒක දැනගත්තේ. මොකද මට මතකයි මහා බැංකුවේ අධිපතිතුමයා දාවා මන්ත්‍රීවරුන්ට දේශරයක් පවත්වන්න. අපි එතුමාගේ ප්‍රශ්න කරනකොට එතුමා කිව්වා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ කියලා. මොකද මේ ඔක්කොම හංගගෙන හිටියේ. ඇමරිකාන් ඩොලර් බිලියන 7.8ක් අපි බාර දුන්නා එව්වයි නැහැ කිව්වා. තහංචි සංචිත පාවිච්චි කළා නැහැ කිව්වා. කවදාකවත් ඒක සිද්ධ වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ හෙලිදරව් කරුවේ නැහැ. මේක හංග ගෝඨාභය රාජපක්ෂට බය හංගගෙන හිටියා. ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකට වැඩ කෙරුවා. ඒකයි ඔස්ට්‍රේලියාවේ තානාපතිකම් හම්බුනේ නැත්තම් දෙනවද? දැන් එනවා මේ බංගලොත් කරලා රට කොට දාන්න. අහිංසක මිනිස්සුන්ට වැඩ කරන ජනතාවට දෙන්න පුළුවන් වද දීලා තමයි මේ රජය කටයුතු කරන්නේ. ඉතින් මම කියන රජයට
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්.
අල්ෆිස් ජනවරමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියා. අගමැතිතුමා අසුරා කැබිනට් එකේ ඉල්ලා අසුරා ජනමතය උරගා බලන්න. ඔය ආණ්ඩුව කියන සුරංගනා ලෝකයක් තියෙනවා නම් ඇයි මැතිවරණ කල් දාන්නේ? මැතිවරණ තියන්න. මැතිවරණ වලට බය රටක් ආණ්ඩු කරන්න බෑ. ගරු බූලසරාර උඩ මන්ත්‍රීතුමනි. එම නිසා අද මුළු රටම බලාගෙන ඉන්නවා මැතිවරණයකට. මොකක් හරි මැතිවරණයක්. පළාත් පාලන මැතිවරණ වේවා, පළාත් සභා මැතිවරණ වේවා, පාර්ලිමේන්තු මැතිවරණ වේවා. අද මේ රටට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. අලුත් පාලන ක්‍රමයක් අවශ්‍යයි. දැන් ඔක්කොම කියනවා චේන්ජ් කියලා. වෙනසක් ඇති කරන්න ඕනේ කියලා. දැන් වෙනසක් ඇති වෙලා තියෙනවද? වෙනසක් ඇති වෙලා තියෙනවද? පරණ කුට්ටමමයි අනන්නේ. පරණ කුට්ටමමයි අනන්නේ. වෙනසක් නැහැ. ඉතින් රටට ආදරය කරනවා නම් මම ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය උරගා බැලලා අපි මේ ජනමතය අනුව වැඩ කරමු. ඉතින්
තුති මිලකට ගරු අරුණ්ඩික ෆනාන්ඩෝ මැතිතුමා විනාඩි 6ක කාලයක්
තියෙනවා. 10ක්.
දුවර 6යි තියෙන්නේ. 6යි තියෙන්නේ විනාඩි.
ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අද දවසේදී මෙම ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතා කරනකොට අපි මුලින්ම ආචාර්ය පුද කරන්නට ඕන මේ රටේ සමස්ත මහජනතාවට. අද තමුන්නාන්සලා විපක්ෂයේ ඇවිල්ලා මෙතන මේ සම්බන්ධයෙන් මොන විදියට කරුණු කාරණා කිව්වත් මේ රටේ මහජනතාව මම ලොකු ගෞරවයක් මේ රටේ මහජනතාවට දෙනවා. මේක අවබෝධ කරගෙන තියෙනවා. අද කතා කරනකොට දැන් තමුන්නාන්සලා මේ කරුණු කාරණා මේ විදියට දැන් තමුන්නාන්සලා අපි දැක්කා EPFA ගැන කතා කරනවා. හැබැයි සමස්ත මහජනතාව මේ රටේ මම හිතනවා දැන් මේ රටේ මහජනතාව මේක මේ தත්ත්වේ තේරුම් අරගෙන දිනවා. මේ රටේ මහජනතාව බුද්ධිමත්. දැන් EPFA ගැන කතා කළා. දැන් EPFA එකට සම්බන්ධ වෙන මේ රටේ ඒ විශාල ජනතාවක් ඉන්නවා. දැන් ඔය බදු ගැන කතා කරද්දී අනිත් සියලු දෙනාටම දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 100%කට එහා බදු අහනවා. හැබැයි EPF එකට සම්බන්ධයට බදු ගන්නෑ. 114යි බදු. එතකොට EPF එකට සම්බන්ධ වෙන මේ රටේ අහිංසක මහජනතාව නැත්තම් මේ රටේ වැඩ කරන ජනතාවට බදු සහනයක් දීලා තියෙනවා. එතකොට ඒ බදු සහනයත් එක්කලා තමයි හැබැයි මේකෙදි අපි රජය පැහැදිලිව කීප වතාවක් කිව්වා මේ අර්ථ සාධක අඩමුදල ගැන ඒ ජනතාව ඒකට සම්බන්ධ වෙලා ඉන්න වැඩ කරපු වැඩ කරන ජනතාවට කිසිම බියක් ඇති කරගන්න බෑ. ඒකට කිසිම හානියක් අපි කරන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි මේ රටේ දැන් ඉන්ෆ්ලේෂන් එක
එහෙම නැත්නම් අපි උද්දමනය. උද්දමනය හැම කෙනාටම බලපෑවා. උද්දමනය බලපානවා සියලු දෙනාටම. මේ 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 කොටසට උද්දමනය බලපානවා. මේකදී රජයේ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. දැන් තමුන්නාන්සල අපි මේ කතා කර අවස්ථාව වෙනකොට මේ රටේ අධිකර ජනාධිපතිතුමාගේ ඉඳලා සමස්ත ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්න මම ලොකු ගෞරවයක් මේ අමාත්‍යංශය පාලනය කරන අමාත්‍යවරුන්ට, ඒ වගේම විශේෂයෙන්ම මහ බැංකුව අධිපතිතුමාට, මුදල් අමාත්‍යංශ ලේකම්තුමාට සහ මේකට සම්බන්ධ කණ්ඩායමට, විශේෂයෙන්ම මේ අය ගිහිල්ලා මේ සාකච්ඡා කරලා අද වෙනකොට අපි දන්න විශාල නරක තැනක ඉඳලා මේ තැනට ගෙනාවේ. ලෝකේ රටබල් අපිට අඩුම ගන්න අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන ක්‍රියාවලිය අපිට කතා කරන්න කැමති වෙලා හිටියේ නෑ. අඩු ගානේ සාකච්ඡාවක් දුන්නේ නෑ. අපහුගිය කාලේ මේ නරක කාලයත් එක්කලා අපේ රට දිහා බැලුවේ ලෝකේ තියෙන අන්තිම නරකම තැනට යන රටක් හැටියට තමයි අපි ශ්‍රේණිගත කරලා තිබ්බේ. හැබැයි අවසානයේ අපිත් එක්ක සාකච්ඡා කළා. අවසානයේදී අපිට ඒ IMF එකෙන් ලැබෙන්න තිබිච්ච ඒ ආධාරය ලැබුණා. ඊළඟට ඒ ආධාරය ලැබෙන්න ප්‍රධාන හේතු වුණේ ලෝකේ ප්‍රධාන රටවල් වලින් අපි ණයගත්තු රටවල් එක්ක සාකච්ඡා කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අපිට අවස්ථාව ලැබුණා. අපි ඒක කරගත්තා. දැන් අපේ පැත්තට උතන අපිත් යම් දිශාවක් කරන්න ඕන. මේ රටේ සියලු දෙනා මම හැමදාමත් කියන දේ තමයි මේ රට දියුණු කරන්නට නම් මේ රටේ ආදායම් වැඩි කරන්නට නම් එක පැත්තකින් අපි පාවිච්චි කරන්නට ඕන අපේ මානව සම්පත, අනෙක් පැත්තෙන් අපේ ස්වභාවික සම්පත්, ඊළඟට අපේ මේ සමස්ත ක්‍රියාවලියම අපි පාවිච්චි කරන්නට ඕන. ඒක දැන් අලුත් තත්ත්වයකින් අපි හිතන්න හැම කෙනාම හිතන්න පුරුදු වෙන්න ඕන. හැම කෙනාම එතනට එන්නට ඕන. මම හැමදාමත් කියවා මම දිර නියෝජනය කරන දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙනවා දූපත් 60කට වැඩි පුත්තලම ඉඳලා යාපඩිය දක්වා දූපත් 60ක් තියෙනවා. අපි ආයෝජන අවස්ථා ගේන්න
විනාඩි දෙක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඊළඟට ගත්තාම අපේ විශාල ශිෂ්‍ය පිරිසක් යනවා වෛද්‍ය විද්‍යාව හදාරන්න වෙන රටවල් වලට, චීනයට, බෙලරුසියාවට. අපි අඩුම ගානේ දැන් අපි අලුතෙන් හිතන්නට ඕන ඒ තරුණ පිරිස මෙහෙ රඳවා ගන්න. මේ සල්ලිකාරින්ගේ ළමයි යන්නේ ඔක්ස්ෆර්ඩ් එකට, සල්ලිකාරින්ගේ ළමයි යන්නේ මෙල්බර්න් වලට, ඇමරිකාවට. මේ අහිංසක ගුරුවරයාගේ, රාජ්‍ය සේවකයාගේ ගේදොර එක උගස් තියලා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිච්ච දරුවව නවත්ත ගන්න ක්‍රමයේද හදන්න ඕන දෙයක්. ඒ යන මුදලට ඉතුරු කරගන්න. ඊළඟට ගත්තා එක්කෝ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරලා, ඊළඟට ගත්තාම ඔබතුමයි මමයි දිගින් දිගටම කතා කරපුව තමයි මේ සහකර සම්පත, නීවර කර්මාන්තයට, ඊළඟට ඛනිජ සම්පත් වලට මේ සහකර සම්පත ප්‍රයෝජනට ගන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. දැන් ඒවයි කතා කරන්න ඕන. ඒවලටයි සහයෝගය තමුන්නාන්සලාගේ ඕන. තමුන්නාන්සලා දෙන්න ඕන සහයෝගය එතෙන්ටයි. දැන් මොන ක්‍රමයෙන් හරි අද වෙනකොට රට යථාවත් වෙලා තියෙනවා. පහුගිය කාලේ ඉන්ධන ටික ගන්න බැරුව මිනි මරා ගත්තා අපි. ඉන්ධන පොලිමේ මිනි මරා ගත්තා අපි. අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ගියාම මිනි මරා ගත්තා අපි. ඒක නිසා ගෙවල් දොරවල් විනාශ වෙච්ච සමස්ත රටම ගිනි ජාලාවක තිබිච්ච තැනක් තමයි මේ මහ බැංකුව අධිපතිවරයා ඇතුළු පිරිස යථාවත් කළා තියෙන්නේ. එහෙමනම් ඒ යථාවත් කිරීමේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන ගමන් අපෙන් දෙන්න පුළුවන් සහයෝගය පාර්ලිමේන්තුව හැටියට
අවසන් කරන්න
මම ඉවර කරනවා සභාපතිතුමනි. අපෙන් දෙන්න පුළුවන් සහයෝගය, අපෙන් දෙන්න පුළුවන් ශක්තිය පාර්ලිමේන්තුව හැටියට දෙන්නට ඕන. කෘෂිකර්මාන්තයේ දියුණු කරන්න පුරන් කුඹුරු විතරක් තියෙනවා ලක්ෂ ගාණක්. තාමත් අපි කතා කරනවා අඩු ගානේ අපිට ඒකට අවශ්‍ය කරන, ඒකට හරියන වී වර්ගයක් යොදාගෙන ඒ කුඹුරු ටික ප්‍රයෝජනට ගන්න බැරි වුණා. මම පොල් කර්මාන්තව දෙලා හිටියා. ඩොලර් මිලියන් 200 අපි බාර ගන්නකොට ඩොලර් බිලියන එකක් දක්වා ගරු රමේෂ් වදින නැමැතුමා අපි ඒ තැනට ගෙනාවා. මේ රටේ රබර් කර්මාන්තය, මේ රටේ වීකාර් තේ
පුරුතුමා අවසන් කරන්න කාලය අවසන්යි.
මම කියන්නේ අපෙන් දෙන්න පුළුවන් සහයෝගය දෙමු. අපෙන් දෙන්න පුළුවන් සහය ශක්තිය තමුන්නාන්සලා අපි සේරුම් දෙනා එකතුලා දෙමු. අපේ ස්වභාවික සම්පත්තික මානව සම්පත ප්‍රයෝජනාර්ග දෙමු. මේ අවස්ථාවේදී මේ විදියට කටයුතු කරන්න නැතුව තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න කියලා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
සුති මිලන ගරු චම්පික රණවක මැතිතුමා විනාඩි 7ක කාලයක්
තියෙනවා. ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මේ විවාදයේ සිටිනකොට මුලින්ම කියන්න ඕනේ මේ රටේ ණය තිරසර නැහැ. ඒ ණය සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍යයි කියලා මම විසින් කැබිනට් පත්‍රිකාවක් දැම්මේ අද නෙවෙයි 2016. දැන් මේ හුඟක් දෙනෙක් වාද විවාද කරනවා කවුද මේකට වගකීම යුත්තේ කියලා. මේ දීලා තියෙන පොතේ මේ පිටු දෙක බැලුවාම කවුද මේකට වගකීම යුත්තේ කියලා පේනවා. ඒ කියන්නේ පසුගිය වකවානුව තුළ විශේෂයෙන්ම 2005න් පස්සේ අපි ගත්ත ණයවල පොලිය වැඩි අඩු කාලයකට වාණිජ පදනමින් ගත්ත ණයවල ඒවට ප්‍රතිලාභයක් නොමැති වීමේ අර්බුදය තමයි අපි අද අත්විඳින්න තිබෙන්නේ. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අදහසක් නැහැ කියලා රජය කිව්වත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මූලධර්ම පිළිබඳව සලකලා බලනකොට හා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා දීලා තිබිච්ච ඉලක්ක ගැන බලනකොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවෙන බව අනිවාර්යයෙන්ම අපි එදා ඉඳන්ම ප්‍රකාශ කළා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී මේ ආරම්භක ආණ්ඩුවේ යෝජනාව තමයි තියෙන්නේ. මේකට විදේශික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශික ණය හිමියොත් දේශීය ණය හිමිනුත් එකඟ වෙන්න ඕන. යනු මේ කතාව මෙතනින් ඉවර නැහැ. සෙප්තැම්බර් මාසේ වෙනකොට මේ පිළිබඳව පූර්ණ එකඟතාවයක් අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතුයි. අපේ අදහස නම් මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ආර්ථික යුක්තියේ මූලධර්ම වලට අනුකූලව සිදුවිය යුතුයි. අද පළමුවෙන්ම කියන්න ඕනේ මේ මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව ඉදිරිපත් කරලා තියෙන ඉලක්කම් වල ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව පිළිබඳව අපි මුදල් කාරක සභාවෙත් මම යෝජනා කරලා අපි සාකච්ඡා කළා. පළමුවෙන්ම අද මේ ඉදිරිපත් කරලා තියෙන ඉලක්කම් 2022 දෙසැම්බර් 31ට භාණ්ඩාගාර බිල්පත් වල සංයුතිය භාණ්ඩාගාර බැඳුම් කරවල සංයුතිය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. නමුත් අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ මේ අවුරුද්දේ මේ ජූලයි මාසේ සැප්තැම්බර් මාසේ කාලය තුල. ඒතරේ ඉලක්කම් වල බරපතල වෙනසක් දකින්න තියෙනවා. ඒ වගේම ආදායම් ඉලක්ක පිළිබඳව ඒ ඉලක්කගත ආදායම නොලැබුණොත් ඒ ප්‍රාථමික ශේෂයට එකෙන් එල්ල වෙන බලපෑමත් එක්ක ඒ ඉලක්කත් වැරදිලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව කතරම් දුරට අර ලබා දීලා තියෙන මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීමට හැකි වෙයිද කියන ගැටලුව තිබෙනවා. ඊළඟට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර බවට පත් කිරීමට යෝජනා කරලා තියෙනවා. එහෙම වුණොත් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන ආදායමක් අහිමි වෙලා දැනටමත් මහා භාණ්ඩාගාරයේ විදේශ වත්කම් ප්‍රමාණය ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 3.7යි. ඒ තත්ත්වය යටතේ භාණ්ඩාගාරයට රුපියල් වල ප්‍රශ්නයක් පැන නගින්න ඉඩ තියෙනවා. ඒකට මොකද්ද මහා භාණ්ඩාගාරයේ පිළිතුර? ඒක රජය විසින් සපයන්න ඕන. එමනම් රජයට සිද්ධ වෙනවා බදු ගහලා හෝ එහෙම නැත්නම් සල්ලි අච්චු ගහලා හෝ ඔය ක්‍රමෙන් දෙකටම හෝ ඒ මුදල් මහ බැංකුවට සපයන. ඒ කවර ක්‍රමයකින් හෝ ඒ අවසාන වන්දිය ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. ඒ වගේම මේ යෝජනාවේ කිසි තැනක පුජ්ජලිකංශයේ විසින් හොබවන බැංකු සහ අනිකුත් පුජ්ජලිකංශයේ විසින් හොබවන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කරවලට අත තියලා නැහැ. ඒ අයට අර දැවැන්ත පොලී අනුපාත 135-37 පොලී අනුපාත ලැබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා මේ 2022 තත්ත්වයේ අනුවත් ට්‍රිලියන 1.5ක් තියෙනවා පුජ්ජලිකංශයේ මේ භාණ්ඩාගාර බිල්පත්වල. දැන් ඒක ඊට වඩා වැඩි, ට්‍රිලියන 2කට වඩා වැඩි වෙලා තියෙනවා මේ පහුගිය කාලේ බිල්පත්ුත් එක්ක. ඒ අයට අත තියලා නැහැ. භාණ්ඩාගාර බැඳුම් කරවලත් සාමාන්‍ය ජනතාවගේ මේ සේවක අර්ථසාධක අරමුදල් ආදියට අත තිබ්බට පුජ්ජලික වංශය විසින් හොබවන, ඒ කියන්නේ බැංකු විසින් හොබවන ට්‍රිලියන 5කට අධික ඒ ධනයට අත තියලා නැහැ. අන්න එතනයි ආර්ථික යුක්තිය නැහැයි කියලා අපි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම බැංකු වලට බලපෑමක් නැත්තේ නැහැ. එක පැත්තකින් බැංකු භාණ්ඩාගාර බිල්පත් වල ධනය දමලා දැවැන්ත ලාභ ලබාගෙන තියෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් බැංකු විසින් ලබාගෙන තියෙන ආණ්ඩුව විසින් ලබාගෙන තියෙන ISP හැටියට, SLDB හැටියට, FCBU හැටියට ඩොලර් බිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක් බැංකු විසින් ආණ්ඩුවට ලබා දීලා තියෙන ඩොලර් ණය දේශීය නීති අනුවත් විදේශීය නීති අනුවත් ප්‍රතිව්‍යුහගත කිරීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ හරහා බැංකු වලට බලපෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම මේ සේවක අර්ථසාධක අරමුදලට කරන ලද මේ ක්‍රියාවලියේ බලපෑම ගැන මෙන්න මේ වගුවෙන් පැහැදිලි සේවක අර්ථසාධක අරමුදලට කරන ලද බලපෑම සේවක අර්ථසාධක
මාර විනාඩි 10 කාලයක් තියෙනවා
කරන ලද මේ 109 පොලියට 120ක් 22ක් ලැබෙන තැන 109 පොලියට අඩු කිරීම නිසා සිදුවෙන බලපෑම දලදේශීය නිෂ්පාදනයෙන් 0.5කට GFN එක අඩු කිරීම කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ බලපෑම මේ වගුවේ තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ නොතිබ්බනම් අමතර රුපියල් බිලියන 120කට ආසන්න ප්‍රමාණයක් පොලිය හැටියටත් ඒ වගේම සක්‍රීය ආකාරයටත් සේවක අර්ථසාධක අරමුදලට එකතු විය යුතුව තිබුණා. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ඉන්න මිලියන 2කට අධික පිරිසකට රුපියල් 60,000කට අධික මුදලක් 2025 සිට අහිමි වෙන්න නියමිතයි. ඒක මේ රටේ වැඩ කරන ජනතාව දාඩිය මාංශයෙන් හම්බු කරගත්ත ක්‍රියාවලිය. ඒ විතරක් නෙවෙයි මේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර බවට පරිවර්තනය කළාට පස්සේ 2027 ඉඳන් ඉදිරියට එකවර ගෙවන්න වෙනවා බුලට් පේමන්ට් කරන්න වෙනවා. ඒතර එම ආණ්ඩුවලට ඒක කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඒ ආණ්ඩුවලට සිද්ධ වෙනවා බංකොලොත් භාවයේ ප්‍රකාශ කළා නැවත වතාවක් ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න. ඒ නිසා මේක ස්ථාවරව කරගැනීම සඳහා විධිමත් ආකාරයට ආර්ථික යුක්තියේ මූලධර්මයට අනුකූලව සිදු කළ යුතුයි කියන එක තමයි අපේ යෝජනාව. මේක උදාහරණයක් හැටියට කිව්වොත් අහිංසක පුජ්‍යලයක් හරි හම්බු කරගෙන සාක්කුවේ තමන්ගේ පසුම්බිය දාගෙන යනකොට අපරාධකාරයෙක් ඔහුට වෙඩි තබලා ඔහුගේ පසුම්බිය පැහැරගන්න. ඊළඟට ඒ අපරාධකාරයා පලා යන. මොකද වෙන්නේ? අර පසුම්බියත් අහිමි වෙච්ච වෙඩි වැදිච්ච පුජ්‍යලයාගේ උණ්ඩේ ඇඟ ඇතුලේ. දැන් ඉස්පිරිතාලෙට ගියාට පස්සේ ඔහුට සිද්ධ වෙනවා අතින් ගෙවන්න ඉස්පිරිතාලෙට. දැන් ඒතර සත්කමක් කරනවා. ඒ සත්කම කිරීම නිසා වෙඩි වැදිච්ච මිනිහට තවත් අමාරුයි.
මතුව අවසන් කරන්න කාලය අවසන්යි
කියලා නෑ. හැබැයි වැදගත් දේ මොකද්ද? ඔහුට අපරාධය කළ පුජ්‍යලයාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ ආර්ථික අපරාධයට වගකිව යුතු දේශපාලකින්, වගකිව යුතු නිලධාරීන්, වගකිව යුතු ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒ අය කිසි කෙනෙකුට අත නොතියා වැඩ කරන ජනතාවටත් සාමාන්‍ය ජනතාවටත් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ අත තැබීම ආර්ථික යුක්තියේ මූලධර්ම කඩකිරීමක්. ඒක එසේ නොවිය යුතුයි කියන එක පිළිබඳ දැඩිව අවධාරණය කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි. මිලකට ගරු නසීර් ආමන් මැතිතුමා විනාඩි 13ක කාලයක් තියෙනවා.
Chairman, thank you for the opportunity given to address at this important and historical debate. At the outset, I must emphasize that there are various misconceptions about debt restructuring, which is a novel experience to we all Sri Lankans. First of all, let me also emphasize, the oppositions do understand that there is nothing for them to criticize than accepting this debt restructuring in order for the country to move forward. What the Excellency has, the President, done is the best solution taking into consideration in the present circumstances. But unfortunately, our opposition behaves that they should oppose even what is the best is given. That is the concept of opposition. However, I wish to assure to my fellow parliamentarians who try to create a fierce psychosis in the public minds that due to the effect of His Excellency the President Ranil Wickremesinghe in his capacity as the finance minister and his strategic approach in handling the government's domestic debt restructuring, the country's debt burden will be reduced, the interest rate will come down, and the economy will be activated. According to the data presented by the Central Bank last March, domestic debt and foreign debt are approximately 50-50. The amount of rupees borrowed through treasury bills is about 4.1 trillion. There is another 8 trillion worth of rupees loaned in treasury bonds. Another bill, US dollar, has been taken from the other local creditors. As the sum of all these, the government has taken domestic debt of 42.1 billion US dollars. In terms of foreign loans obtained on bilateral basis from a number of countries such as USA, China, Japan, India, etc. We have $10.6 billion and another $20 billion in sovereign bonds and $2 billion under the swap facility. In addition to that, we have obtained a total of $11.5 billion from the ADB and the IMF. So, in total, our foreign debt amounts to $41.1 billion. The popular question the opposition asks is whether there is no solution other than the domestic debt restructuring. I must say there are other options. But looking at this issue, we should also consider our debt composition. In a debt restructuring, the principles of inclusivity, equity, and equal treatment are important. You cannot give indifferent treatment to one group of creditors versus other. Such a scenario has now arisen. No creditors like to see the debt burden increases and the borrower disappears. If that happens, they will not be able to go get the loan back. Therefore, the credit holders are interested in taking Sri Lanka up economically. The restructuring focuses only on bonds, and there is a reason for that. A treasury bill is a short-term borrowing instrument by the government. You can sell that bill to someone else if you want. At the time of maturity, the central bank will pay the money to the holder of that relevant certificate. The government has so far issued 4 trillion rupees worth of such bills. The Central Bank of Sri Lanka has bought 62% of them. The Central Bank governor has said that the Central Bank will not restructure the bills issued to the public, except for the treasury bills it has purchased. That is the assurance given. The public, no need to worry about. So, what is the worry the opposition has? The banking system will not collapse. Public's deposit is guaranteed. So where is the problem? Once the restructuring is done, the country is definitely going to go forward. They will restructure the bills held by the central bank and the bonds held by superannuation funds. This is not something that was said yesterday. The governor of the central bank has already given an assurance about this. The government has excluded banks in this process and thereby ensured that there will not be even a perceived problems on the banking systems of the country. Under indicative terms of DDO, the central bank has proposed to convert treasury bills held by the central bank to treasury bonds with no haircut, but with a step-down coupon profile from 12% to 5%. On the treasury bills held by the superannuation funds, exchange against longer-term maturity, treasury bond is proposed, again with no haircut, but with a step-down coupon profile from 12% to 9%. Once again, the government has assured that despite DDR, return paid to employees, provident fund members will not fall below 9%. I want to emphasize that His Excellency the President is handling one of the most complex and sensitive macroeconomic scenario in a very careful and delicate manner. Accordingly, out of the three methods of extending time, reducing face value and reducing interest rate in relation to bonds, the government is carefully selecting the options in an appropriate manner so that solution will be given in such a way that it will not affect the deposits and the banking system. The governor of the central bank also has given an assurance to this effect. Another misconception the opposition is spreading is about the impact of restructuring on interest rates. We all know that once the restructuring is over, interest rates will come down. As interest rates fall, the interest rates on loans also will fall. Lowering interest rates will bring the economy back into working order. When interest rates go down, it is expected that people will try to start businesses. Lowering interest rates can also lead to new job opportunities. It will improve money circulation among the public, resulting in activation of the economy. The role of the IMF is also misunderstood here. According to opposition political platforms, the restructuring of local debt is a matter of the influence of the IMF, which is wrong. It is true that the IMF has provided some guidance. They have given guidance on how much the debt should be after debt restructuring. We are motivated to restructure the domestic debt because the debt burden cannot be brought down to 95% only by restructuring the debt of foreign creditors. In the debt restructuring, we have to bring down the ratio of debt to GDP. Today, our debt burden was about 130%. According to the agreement reached with the IMF, we have agreed to reduce the debt percentage to 95% by the year 2032. Even though it is not enough, we have realized that it is not possible to achieve that target only by restructuring the foreign debt. However, the agreement made with the IMF does not say that local debt must be restructured. They have said that any restructuring should be done in a way that it preserves the stability of the financial system. Debt restructuring is like a surgery, we all know. Unless there is a big problem, no one just gets surgery. I must also clarify the misinterpretation about this so-called five-day holiday for all financial institutions, including the stock market. In reality, we have not declared a five-day banking holiday. It is only 1.5 days, including Friday, 30th June, and half a day, Saturday, 1st July. However, the central bank governor has stated that the purpose of the five-day bank holiday is to restructure domestic debt. There are legal changes that need to be made when restructuring domestic debt. The government has issued treasury bills for a period of less than a year. If their duration is extended to 2 or 3 years, they are no longer treasury bills. It converts into a treasury bond. In order to convert a treasury bill into a bond, an amendment to the law is required. When that happens, if wrong information is disseminated, where the opposition is very good at that,
you have 2 more minutes.
There may be some adverse situation in the market. The bank holiday aims to prevent such an eventuality. We see the goal of this holiday is to complete this process quickly. In other countries too, there are cases where governments have declared holidays during times of debt restructuring. During Argentina's Bonex plan in 1990, the government declared an emergency bank holiday on 1st January 1990. A few days after the Bonex had been announced, the emergency bank holiday was lifted and financial market was reopened on January 8th. In Ecuador, in the midst of a currency crisis, the government declared a one-week bank holiday in March 1999 to facilitate the ongoing reform process. Chairman, Let me conclude by saying that the government does not believe that we can recover by debt restructuring alone. As a country, we will have to go through a painful period of economic reforms. Under the visionary leadership of His Excellency, the President Ranil Wickremesinghe, the reforms have begun to take place. However, we need to accelerate them and strictly achieve the targets in a disciplined manner. We all need to be mindful that the only long-term solution to sustain the economy is to increase domestic production, move
Please
towards
an
export-led economy, increase tourism, increase income, increase tourism income and foreign remittances. On the other hand, controlling of government expenditure, proper SOE management, reduction of waste and elimination of corruption also need to be effectively addressed. I urge all members of this House, particularly those in the opposition, to support the ongoing reforms agenda and the effort of His Excellency the President to take Sri Lanka out of this crisis. Thank you.
Thank you.